කතානායකවරයා විසින් කරන ලබන නිවේදන ඒ නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ප්‍රකාරව 2023 සැප්තැම්බර් මාස 19 වන දින ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය සංස්ථාගත කිරීමේ සංශෝධන නැමැති පනත් කෙටුම්පතෙහි සහතිකයේ සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව හා ගිණුම්, 2022 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා පරිපාලන අභ්‍යාචන විනිශ්චය අධිකාරියේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා විවෘත සහ වගයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ තියයි මම යෝජනා කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2023 සැප්තැම්බර් 17 දින ඇති අංක 2349 ඇලිරක් 44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා ඒ උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,
මේ අර මන්ත්‍රී දාන්නේ එසෙන්ෂල්ස් විත් ගැසට් එක 2022 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ ස්වභාවික සම්පත්තා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා,
2022 වර්ෂය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම බලපිටියේ ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ස සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවේ වාර්තාව සහ එහි කාර්යසටහන් එම කාර්ක සභාවේ සමාජික මන්ත්‍රී ගරු බුද්ධික පත්තිරණ මහතා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ත සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ය සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම පවදාන
එට
වනජීවි හා වන සම්පත් සංරක්ෂණ පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු නීතිඥ පවිත්‍රා දේවී වන්නාරච්චි මැතිණිය විසින් පිළිගැන්වීම.
වනජීවි හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ යොමු කරන ලද 451 අධිකාරිය වූ වන සංරක්ෂණ ආඥා පනතේ 24.1 ජා සහ ඩ වගන්ති සමග කියවිය යුතු 64.2 ඊ වගන්තිය 23A 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 සහ 28.3 වගන්ති සමග කියවිය යුතු 64.1 වගන්තිය 24.1 වගන්තිය 3A වගන්තියේ 3, 4, 5 6 සහ 64 වගන්ති 3, 4 වගන්තිය සහ 64 වගන්තිය සහ 58 හා 59 වන වගන්ති සමග කියවිය යුතු 64 වන වගන්තිය යටතේ වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය විසින් සාදන ලදුව 23 අගෝස්තු 2021 දින ඇති අංක 23.46 ඉරක් 2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බලසත්ත්වයේ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් පිළිගන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බලශක්තිය ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත 2022 වර්ෂය සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා සීමා සහිත ගුවන්තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු ලලිත් වර්ණකුමාර මහතා විසින් පිළිගන්නේ. සභානායකතුමාට.
එමිනේ
පසු දිනයක ඉදිරියට මහජන වැස්සම් පිළිගැන්වීම ගරු නලින් පැනන්ද මැත්තම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කඳාන පොල්පිටි මූකලාන ජයමාවත අංක 380 ඒ දරණ ස්ථානයේ පදිංචි PDAT හේවාංශ මහතාගෙන් ලැබුණු පෙස්සමක් ඉදිරිපත් කළෙමි.
ගරු බුද්ධික පතිරණ මැත්තමා, මහජන පෙස්සම් දෙකයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වැලිගම කොක්මාදුව ගොරකගහ කොරටුව යන ලිපිනේ පදිංචි KLC නිශාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ වැලිගම හෙට්ටි වීදිය දෙවැනි පටු මඟ අංක 10 ඇල ඉරක් 1 ඒ දරණ ස්ථානයේ පදිංචි MNF ෆස්ලා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් දෙකක් පිළිගන්වමු.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විශේෂයෙන් මේ සඳහා වෙන් කරපු කාලය පැයක පමණ කාලයක්. ඒ නිසා එක ප්‍රශ්නයකට ලැබෙන කාලය මිනිත්තු 6ක වගේ කාලයක්. ඒ නිසා පිළිතුරු දීමත් ප්‍රශ්නය ඇසීමත් ඒ කාලයට සීමා කරගන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගරු ප්‍රශ්න අංක 1, ගරු KPS කුමාරසිරි මහත්මයා සෞඛ්‍ය මහත්මයාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 2, ගරු UK සුමිත් උඩුකුමර මහත්මයා පැමිණ නැත. ප්‍රශ්න අංක 3, ගරු හෙක්ට අප්පා මැතිතුමා මහජන ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මේ තුන්වෙනි පාර අද අහන්නේ.
එහෙනම් අනිවාර උත්තරේ දෙන්න ඕනේ.
උත්තරේ ලැබෙනවද?
වල තියෙන උත්තරේ මං කියවන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු හෙක්ට අප්පා මැතිතුමා විසින් අසන ලද මහජන ආරක්ෂක මැතිතුමන්ගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු IN1 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව එම කොමිෂන් සභාව විසින් පොලිස් නිලධාරීන් වෙත චෝදනා එල්ල කර නොමැති අතර නීතිපතිවරයා විසින් සලකා බැලීම සඳහා නිරීක්ෂණ නිර්දේශ ඉදිරිපත් කර ඇත. IN2 අදාළ නොවේ, 3 අදාළ නොවේ, 4 අදාළ නොවේ, 5 අදාළ නොවේ. IN2 පැන නොනැති.
ඒ කතානායකතුමනි, දැන් ඔබතුමා පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කමිෂන් එකෙන් නිලධාරි කවුරු හරි නම් කරාද මේ සම්බන්ධව වැරදි, එහෙම නැත්තම් නඩු දාන්න කියලා. ආ, ඉතින් ඒගොල්ල නඩු දාන එක හරි, මගේ මං ඉල්ලුවා ඒකේ නන් ටික. ඒ නන් ටික මෙතන සඳහන් නැහැ ඔබතුමා.
රු නියෝජ්‍ය කතානායකතුමනි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවැනි ඇති පිළිතුරු තමයි මම සභාගත කළේ. ගරු මන්ත්‍රීතුමාට ඒ සඳහා තිබෙනව වැඩිදුර ප්‍රශ්න ආරක්ෂක විෂයභාර අමාත්‍යතුමා, මහජන ආරක්ෂක විෂයභාර අමාත්‍යතුමා විසින් ලබා දෙනවා ඇති.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේක මේ අර චැනල් 4 එකේ පෙන්නනවා මේ කරුණු ගැන. එතකොට අපි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අපිට ආණ්ඩු පක්ෂය හැමතිස්සම කිව්වා සහයෝගය දෙන්න, අපි දෙගොල්ලෝ එකතු වෙලා මේ ප්‍රශ්න විසඳමු කියලා. එතකොට පාසුකු ප්‍රහාරයේ මේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරනවා කියලා මේ ප්‍රශ්නේ මේ තුන්වෙනි වතාව මේ අහන්නේ. මාස ගාණක් ඉඳලා අවුරුද්දකට ඉතර ඉස්සලා දාපු ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුරු අදත් පිළිතුරු හැටියට දෙන්නේ සම්පූර්ණම මේ 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 වැරදිකාරයන්ව ගලවලා. එතකොට මේ සම්බන්ධව කාටද කියන්න තියෙන්නේ අපි ගිහිල්ලා? එතකොට කාටද කියන්න තියෙන්නේ? අපිට කියන්න තියෙන්නේ විදේශ රටවල කාට හරිද කියන්න තියෙන්නේ. එතකොට අද අමාත්‍යවරයෙක් නැහැ මේ වෙලාවේ. අමාත්‍යවරයා නැතුව මෙතුමාට බාර දෙනවා මේකට පිළිතුරු දෙන්න කියලා. හැබැයි පිළිතුරු සම්පූර්ණ නැහැ. එතකොට කාටද සාධාරණ ඉෂ්ට වෙන්නේ මේකේ?
හොඳයි, එමෙතුමාගේ විමසීමක් කරන්න මම හිතන්නේ හෙට අනිද්ද පාස්කු සම්බන්ධ විවාදයක් තියෙන නිසා පිළිතුරු ඔබතුමාට ලබා දෙන්න හැකියාව.
එහෙම නැහැ.
ඔව්, කිරැල එමෙතුමා.
මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
පොයින්ට් ඔෆ් ඕඩර් සර්, මේ උත්තරේ වැරදි උත්තරයක්. පෙරේද අපි පාස්කු වාරයේ සම්බන්ධයෙන් සාක්ෂි අපි 3-4 වතාවක් බැලුවා. ජනාධිපති කොමිෂන් එකෙන් කියලා දෙනවා පැහැදිලිව DIG නිලන්ත ජයවර්ධන නඩු දාන්න කියලා. කියලා තියෙනවා. කියලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ඔහුට තමයි ඉස්සෙල්ලාම WhatsApp එකේ තොරතුරු ආවේ. ඊට පස්සේ ඔහු මොකක්ද කිව්වේ? ඒ දුරකථන දත්ත ඔක්කොම මැකුවා. ඉතින් ඔහුට නඩු දාන්න කියලා තියෙනවා. ඒත් මේ උත්තරේ වැරදි උත්තරයක්. හැබැයි තුමා එන්නේ නැතුව වැරදි උත්තරයක් වෙනවා.
ඒක යන අවධානය කළා ඔබතුමාට පැහැදිලි පිළිතුරක් දෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද මේක ඇත්තටම පාර්ලිමේ සම්පූර්ණ පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි සමස්ත ජනතාවගේම වරප්‍රසාද උල්ලංඝනය කරපු වැඩසටහනක්. මේක හංගන්නලා ඇසියෙන්න එපා කරුණා කරලා. මිනිසුන්ගේ ලේ හලලා මේ රටේ සම්පූර්ණ විනාශ කරලා බලයට ඇවිල්ලා මේක හංගන්න සූදානම් වෙන්න එපා කියලා අපි කියනවා විශේෂයෙන්. මේ නිසා කරුණා කරලා මෙතන ලේ අතේ තැවරිච්ච නැති මිනිස්සු ඉන්නවනම් කරුණා කරලා මේක ඉදිරිපත් කරන්න. ලේ අතේ තැවරලා තියෙනවනම් හංගුවට කමක් නැහැ. ඒත් අපිට පේන්නේ ලේ අතේ තවරගෙන මේක හංගනවා කියලා.
සභානායකතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමනි, විෂය භාර ඇමතුමා මේ ප්‍රශ්න වාරයේ අවසන් වෙන කලින් පැමිණ පිළිතුරු ලබා දෙන බව දැනුම් දෙනවා.
හරි. පවිසුති. ප්‍රශ්න අංක 4 ගරු හේසාවිතානගේ ඇමතුමා අධ්‍යාපන ඇමතුමාගේ ඇසීමට.
මෙන්තුම්. එකකට ඕන වෙලාවට පටන් ගන්න බෑනේ.
ගරු හේසාවිතානගේ ඇමතුමා.
ආන ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
මමනි උත්තර දෙන්න තියෙන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු හේෂාවිතනගේ මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු මේ ප්‍රශ්නේ යොමු කළා තිබෙන්නේ පාසල් වල ක්‍රීඩා කටයුතු වලදී විශේෂයෙන් මාර්ගවල මැරතන් ධාවනය පිළිබඳව. අයන්න පළවෙනි ප්‍රශ්නයට පිළිතුර පාසල් සුන්හට වාර්ෂිකව පාතුල්ලවන් නිවාසාන්තර ජවනහා පිටිය මල්ල ක්‍රීඩා තරඟ අතර මාර්ග ධාවන තරඟය ඇතුළත්ව ඇත. විදුහල් මගින් සංවිධානය කරනු ලබන තරඟ අතර මාර්ග ධාවන තරඟද සංවිධානය කරනු ලබන්නේ පාසල් ක්‍රීඩා කමිටුව මගිනි. මෙම තරඟය ආරක්ෂක ආරක්ෂිතව පැවැත්වීමට සිළු පාසල් වගකීමෙන් කටයුතු කරන අතර මේ සඳහා පෙරසැලැස්මක් සකස් කරනු ලබයි. එමෙන්ම කලාප කාර්යාල දැනුවත් කරන අතර රථවාහන පොලිසිය සහාය මේ සඳහා අනිවාර්යයෙන්ම ලබා ගනී. බොහෝ පාසල්වල මාර්ග ධාවන තරඟ උදෑසන පවත්වන අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 10ක් හෝ ඊට අඩු දුරක් සඳහා යොදා ගැනීම. මේ සඳහා පාසලේ ක්‍රීඩා ගුරු බවතුන් නවට පාසල ක්‍රීඩා ගුරු බවතුන් හා ක්‍රීඩා නිලධාරීන් විනිශ්චය කටයුතු සඳහා සහභාගී කරවා ගනී. ඒ අනුව උක්ත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙන්ම පාසලේ සංවර්ධන කමිටුව හා දෙමාපියන්ගේ සහයෝගයද ලබාගෙන ඉතා ආරක්ෂිතව මෙම තරඟ පවත්වනු ලබන අතර තරංගයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිවේදනය කරමින් මාර්ගය ඉදිරිසලසා ගන්නා අතර රථවාහන අංශයේ පොලිසිය අතුරු පැදී ඉදිරියෙන් ගමන් කරමින් රථවාහන ඉවත් කරමින් තරංගය සඳහා අවශ්‍ය ආරක්ෂා ලබා දෙයි. දෙක පිළිතුර දැඩි රථවාහන තදබදයක් පවතින අවස්ථාවලදී ප්‍රධාන නගර ආශ්‍රිතව එවැනි මාර්ග ධාවන තරඟ පැවැත්වීමට පාසල් වෙත අවසර ලබා දී නැත. තුන තරඟයට සහභාගී වන සිසුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රදේශීය පොලිසිය සහාය මේ සඳහා ලබා ගනී. රථවාහන පොලිසිය අතුරුපැදි මේ සඳහා අනිවාර්යම යොදා ගනී. සිසුන්ට අවශ්‍ය වෛද්‍ය සහාය ප්‍රදේශීය රෝහලින් ලබා ගන්නා අතර වෛද්‍යවරුන් හා හෙදියන්ගේ සහාය මේ සඳහා ලබා ගනී. මීට අමතරව සාන්තියුන් ගිලනත හමුදා බාලදක්ෂ සහාය ස්වේච්ඡායතනවල සහායද ලබා ගනී. හතර පිළිතුර රථවාහන තදබදයේ අඩු මාර්ග භාවිතා කර මාර්ග ධාවන තරඟ පැවැත්වීම සුදුසු බව පිළිගනී. පිළිබඳව සෑම වර්ෂයක් මුලදීම පාසල් දැනුවත් කර චක්‍රලේඛන නිකුත් කරන අතර එම කරුණු ඇතුළත් කර 2024 වර්ෂය සඳහා චක්‍රලේඛන නිකුත් කළ හැකි බවද මෙම සභාවට දැනුම් දෙමි. ආයන්න අදාළ නොවේ.
ගරු ඇමතුමනි, බොහොම වෙනවා පිළිතුර ලබා දීම සම්බන්ධව. මම හිතනවා මේ පිළිබඳව පාසල්වල විශේෂයෙන්ම දැනුවත් භාවයට යොමු කළ යුතුයි. ඔබතුමා ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගනිවි කියලා විශ්වාසය තබන ගමන් ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්න කැමති. ඔබතුමාට මේ පාර්ලිමේන්තුව තුළ මම හිතන ඔබතුමා අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට වැඩ බාරගෙන බොහෝ කිටි කාලයක් වෙන්නේ. මේ සමහර අමාත්‍යවරු මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පරාසය ගැන අවබෝධයක් නැතුව ඒක දේශපාලනයේ අවශ්‍යතාවය මතම යොමු කර ගැනීමේ වරද තමයි දැන් මේ මොහොත වෙනකොට සමහර දේවල් සිද්ධ වෙලා තියෙනවා. මම හිතුවා එකක් මේ සාමාන්‍ය උසස් පෙළ විභාගයේ ප්‍රශ්නෙත් හරියට නිවැරදි තීන්දුව මුලදී අරගත්තේ නැති එකේ අවසානයේ දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔබතුමාට මේ වෙලාවේ යෝජනා කරනවා, දැන් අද තියෙන ආණ්ඩුවත් පොඩි විකෘති ස්වභාවයේ ආණ්ඩුවක්නේ. ඒ නිසා දේශපාලනික බලහත්කාරකම් නැත්තම් ඇමතුමා විදියට බලපෑම් අඩුවෙයි. ඒ නිසා ඔබතුමාට මේ වෙලාවේ හොඳ අවස්ථාව. අපිට මතකයි ඔබතුමා අමාත්‍ය ධූරයේ නැතුව ඉන්න කාලේ අපි කතා කරා ඔබතුමාත් එක්ක. අපේ රටේ මේ අධ්‍යාපනය වෙනුවෙන් විවිධ ශේෂ තියෙනවා. ගුරු තුලනයන්, විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න, අධ්‍යාපන පරිපාලන වේදිකාවල් මේ හැම ප්‍රශ්නයක්ම යම් කිසි තැනක නතර වෙලා තියෙනවා කරු ඇමතුනේ. ඒ කියන්නේ ස්ථිරසාර උත්තරයකට යන්න බැරි තැන්වල ඔබතුමාගේ මට්ටමින් ගිහිල්ලා ධිර වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා එක එක ප්‍රතිපත්ති වෙනවා. මේ ජනාධිපතිතුමාගේ වෙන ප්‍රතිපත්තියක්, ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිතුමාගේ වෙන ප්‍රතිපත්තියක්, මේ විදිහට ජනාධිපතිවරුන්ගේ, අධ්‍යාපන ඇමතිවරුන්ගේ ප්‍රතිපත්තිමය කාරණා හරහා උම් පිම්බෙන කටයුතු තමයි ඉතිහාසයේ පුරාවට පාසල් පද්ධතිය එකතු කරලා තියෙන්නේ. මම ඉල්ලීමක් කරනවා ඔබතුමා කොතෙක් දුරට මේ රටේ අඩුම තරමේ අධ්‍යාපනවත් ජාතික ප්‍රතිපත්තියකට ගේන්න යම් සැලසුමක් ඔබතුමා ගාව තියෙනවද? එහෙම නැත්නම් මේ රටේ අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියට ගේන්න අවශ්‍ය ඒ ක්‍රියාමාර්ග ගණිත අධිකරණ ඇමතුමා කියන වගේ ඔබතුමත් යම් කිත්තනක හිර වෙලා තියෙනවද? එහෙම නැත්නම් විපක්ෂයත් මං හිතන්නේ උදව් කරන්න කැමති, කවුරුත් එකතු කරගෙන මේ මෙවැනි ගමනක් යන ඔබතුමාගේ අරමුණක් තියෙනවද කියලා අහන ගමන්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති. උසස් පෙළ ළමයින්ගේ ප්‍රශ්න ගැන ඔබතුමා දන්නවා. ඒ දරුවන්ට සාධාරණයක් කරන්න මේ වෙනකොට ඔබතුමා අපි දිගින් දිගටම ඔබතුමත් එක්ක කතා කරා, පියවරක් අරගෙන තියෙනවද කියන එක දැනගන්න කැමති.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු හේෂා මේ විතානගේ මැතිතුමාගේ අවසාන ප්‍රශ්නෙට මුලින් පිළිතුරු දුන්නා. මට ඉතුරු ටික පිළිතුරු දෙන්න ලේසි. ඊයේ දිනේදීත් ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය හොඳ යෝජනාවක් කළා. තව මන්ත්‍රීවරු ගණනාවක් කතා කළා. ගරු විපක්ෂ නායකතුමා ඊට පෙර සභාවරදී කතා කළා. මේ සියල්ලම කරුණු සලකා බැලලා විභාග කොමසාරිස්තුමා සහ දාන නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු සපයලා තිනෝ. පාසල් වල විභාග පමණක් නෙවෙයි, විභාග දෙපාර්තමේන්තුව විභාග තව 300කට වැඩි ප්‍රමාණයක් පවත්වනවා. නමුත් අපි කවුරුත් දන්නවා කොවිඩ් 19 තත්ත්වේ නිසා මේ සියල්ලේම යම් යම් වෙනස්කම් වලට භාජනය වුණා. ඒ වගේම විෂය නිර්දේශයන් ආවරණය කර ගැනීමට නොහැකි වීමේ හේතුව නිසා 2019, 20, 21 කියන වර්ෂ තුනේම එකක් නියමිත පාසල් වාර්ෂිකදාන ක්‍රියාත්මක කරන්න ලැබුණේ නැහැ. ඒ හේතුවෙන්ම උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග, ප්‍රධාන විභාග දෙකත්, පයිශිෂ්‍යත් විභාගයත් වරින් වර කාලසටහන් වෙනස් වුණා. කෙසේ වෙතත් විශේෂයෙන්ම පසුගිය අවසාන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයේ මාස දෙකකින් ප්‍රමාද වුණේ උත්තරපත්‍ර සමීක්ෂණයේ මාස දෙකක් කල්යාම නිසා. මාර්තු මාසේ පැවතු විභාගයේ උත්තරපත්‍ර සමීක්ෂණයේ කල්යාම නිසා තමයි සැප්තැම්බර් 4 වෙනිදා ප්‍රතිඵල නිකුත් කළේ. ඒ අනුව ඊයේත් මේ පිළිබඳ කරුණු දක්වුවා. ඒ කරුණු සියල්ල පරිශීලනය කළා ඊළඟ දින කීපය තුළදී. තාම කඩිනමින් විභාග කොමසාරිස්වරයා විසින් දැනුම් දීමක් කරයි, නිවේදනයක් කරයි. ඊට අමතරව මම බලාපොරොත්තු වෙන හැට මේ පිළිබඳව සවිස්තරාත්මකව අමාත්‍යාංශ ප්‍රකාශයක් මෙම ගරු සභාවේදී කරන්න ඒක ධනාත්මක වේවි කියලා මම විශ්වාස කරනවා.
හොඳයි.
මම හිතන්නේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු ඒක. මොකද අපි හැමතිස්සෙම සූදානම් ඉදිරිපත් වන කරුණු සාධාරණීකරණය වෙන විට ඒ පිළිබඳව ප්‍රතිචාරය දක්වන්න. ඔව්, රත්නසේකර මැතිතුමා අහන්නේත් ඔය ප්‍රශ්නෙමයි. ඔබතුමාටත් ඒ පිළිතුරම තමයි. ඔව්.
ඔව්.
එතුමාට දෙන්න අවස්ථාව.
හොඳයි.
ගරු අමාත්‍යමනේ, මේ දැන් මුළු රටම මේ වින්දිතෝ බලාපොරොත්තු වෙනවා මේක කල්දායි කියලා. මාත් හිතනවා ඔබතුමා පොසිටිව් කියලා කිව්වා. මම තාම පුංචි යෝජනාවක් කරන්න හදන්නේ. දැන් මේ කල් දමනවා නම් දැන් කල් දැම්මෝ, දැම්මම කල් දැම්මෝ තමයි අර ළමයි විභාගේ ලියන්න නැතුව ඉන්න හිටපු ළමයි ටික කය ලියන්න පටන් ගන්නවා. ඊළඟ දෙවෙනි කාරණේ තමයි සමහර ළමයින්ට ආයුධම්පත් දාන්න බැරි වෙච්ච අය ඉන්නවා, දැම්මේ නැහැ මොන හරි හේතු මත. ඒ නිසාම වරක් විභාගෙ ලියපු අයට විතරයි නැවත මේ ආයුධම්පත් දාන්න අවස්ථාව දීලා තිබුණේ. මම ඔබතුමාට යෝජනා කරනවා විභාගයේ යම් කල් දැමීමක් සිද්ධ වෙනවා කියලා මම හිතනවා. ඒ සිද්ධ වුණොත් මේ පොදුවේ කාටත් ආයුධම් කරන්න කැමති අයට නැවත ආයුධම් කරන්න අවස්ථාවක් දෙන්න කියලා.
ගරු මන්ත්‍රීතුමනි, උසස් පෙළ විභාගයේ ආයුධම්පත් කැඳවීම මීට මාසේ කහමාරකට පමණ කලින් කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී ආයුධම්පත් 221,000 ලැබී තිබුණා. පසුගිය වර්ෂයේ පෙනීස්ටීම් සඳහා ආයුධම් කරපු සංඛ්‍යාව 231,000. ඒ 231,000න් විභාගයට පෙනී හිටියේ 80%. කෙසේ වෙතත් ප්‍රතිඵල නිකුත් වුණෙන් පස්සේ නැවත වතාවක් අවස්ථාවක් දුන්න දින 10ක් පසුගිය සතියේ දෙවන වර, තුන්වන වර පෙනී සිටින අපේක්ෂකින්ට ආයුධම්පත් ඉදිරිපත් කරන්න. ඒ අනුව තවත් ආයුධම්පත් සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඔබතුමා කරපු ඒ යෝජනාව මම විභාග කොමසාරිස්තුමාට දැනුම් දෙන්නම්. මම හිතන්නේ මේ වෙනකොටත් ඒ අලුතෙන් අයදුම්පත් සංඛ්‍යාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් මේකට ගණනය කරගන්න පුළුවන්. ඊළඟ කාරණය අපේ ඔබතුමා තහන්
කරු රාජ්‍ය ඇමතුමා ප්‍රියන්ත රාජක
අරු නියෝජ්‍ය කතානායකතුමනි කරු අධ්‍යාපන ඇමතුමනි මයිතන ඔබතුමා දැන් මේ සභාවේදී අපේ හේෂමන්තුමයි කවිරත්න මන්තුමිය ගැන විතරක් ප්‍රකාශ කරා. මේ උසස් පෙළ යම් හේතුන් නිසා ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වීමත් ඒ වගේම උසස් පෙළ විභාගයේ පැවැත්වීම පිළිබඳව විවාදාත්මක කතාවත් දිගින් දිගට අපේ දුරකථන වලටත් WhatsApp පණිවිඩ හරහා අපිට දුරකථන වලට කතා කරලත් යම් පිරිස් කතා කරා. සංවිධානාත්මක හෝ ස්වාධීනව මේ පිළිබඳව සාධනීය නිසා අපි මන්ත්‍රී කණ්ඩායමක් විදිහට ඔබතුමාව හම්බුණා. අපි කණ්ඩායම් රැස්වීමෙන් මේ පිළිබඳව කතා කරා. ඊට පස්සේ අපේ රාජ්‍ය ඇමතිවරු විදිහට පසුපෙළ මන්ත්‍රීවරු විවිධ අවස්ථාවලදී කතා කරා. ඉතින් මම හිතනවා මේ සාධනීය විසඳුමට ඔබතුමා යන්න ඒ කරුණු කාරණා සහ අපේ මැදිහත්වීමත් තිබුණා. ඒ නිසා ඒක අතහැරලා දාලා එමනත ආණ්ඩු පක්ෂයේ මේ ගැන හිතන්නේ නැහැ කියලා හිතලා ප්‍රකාශයක් කරොත් මේ පාර්ලිමේන්තුව අසාධාරණයි. ඒ නිසා අපේ ආණ්ඩු පක්ෂයක් විදිහට පාර්ලිමේන්තුව තුළ මේ කතාව ඔබතුමත් එක්ක කතා කරලා මේ ගන්නා වූ තීන්දුව තීරණ සාධනීය ලෙස ගන්න කියලා ඉල්ලීමක් කළා.
අර මන්ත්‍රීතුමාලා දැන් මුලින්ම නිවේදනය කර ප්‍රශ්න අහන වෙලාව මිනිත්තු 6යි තියෙන්නේ මේ ප්‍රශ්නෙට.
මම අහන ප්‍රශ්නේ තප්පරයක් සර්. මම අහන්නේ මේ දින 82 ප්‍රමාණවත් වීම නොවීම එක ඒක වෙනම තර්කයක්. සමහර දරුවෝ ඉන්නවා සර් බයෝ සයන්ස් කරපු දරුවා බයෝ අමාරු නිසා ඊළඟ පාර කොමර්ස් කරන. කොමර්ස් අමාරු කෙනා ආර්ට්ස් වලට එනවා. සම්පූර්ණ විෂය පද්ධතිය මාරු වෙන දරුවෙක්ට මේ දින ප්‍රමාණය අවුලක් වෙනවා. මෙන්න මෙතන පොඩි තාක්ෂණික අවුලක් තියෙනවා සර් මේක බලන්න. ඒක තමයි මගේ
යෝජනාව.
බොහොම සුදි මම අපේ ඇමතිතුමාට බොහොම සුදිවන්ත වෙනවා. මේක මේ ආණ්ඩුවේවත් විපක්ෂේවත් කාගේවත් සාක්කුවේ දාගන්න ඕන කාරණයක් නෙමෙයි. අපි සියලු දෙනාම ගරු නියෝජ්‍ය කතානායකතුමා මේ ප්‍රශ්නය පිළිබඳ ඉතාම සංවේදී. ඇමතිතුමා ඊටත් වඩා සංවේදීව මේ ගැන බලනවා කියලා අපි දන්නවා. ඒ නිසා කරුණාකරලා නිවැරදි විදියට ඔබතුමා පෙබරවාරි හෝ මාර්තු දක්වා මේක කල් දාලා මේ දරුවන්ට සියලු දෙනාට සහයෝගය දෙන්න. මොකද මේ රටේ අධ්‍යාපනය ඔබතුමා දන්නවා තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඒ නිසා තව තවත් අපි විනාශ වෙන්නේ නැතුව මේ සියලු දෙනාට මම මේ කියන්නේ මේ කාටවත් ලකුණු දාගන්න නෙමෙයි මම මේ කතා
කරන්නේ.
ඒ නිසා මේ දරුවන්ගේ ප්‍රශ්නේ ලක්ෂයක විතර දරුවන්ගේ ප්‍රශ්නේ විසඳන්න කියලා ආදරණීය ගෞරවණීය ඉල්ලීම කරන්න. බොහොම ස්තුතියි.
ගරු ඇමතිතුමා පිළිතුරු
දීලා අවසන් කරන්න. මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් ප්‍රතිනිධිවල කතා කරලා තිනවා. විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලත් මේ සභාවේ කතා කරලා තිනවා. ඒ නිසා මේක කාගවත් ප්‍රශ්නයක් නෙවෙයි. මේක මානුෂික ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට අපි මානුෂික විදිහට පිළිතුරක් දෙනවා.
ඉතින්
පොඩ්ඩක් ඉවසන්න මම හෙට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්නම්. ඊට පස්සේ විභාග කොමසාරිස්තුමා දින නියම කරාවි. ඊළඟට ඔබතුමා අහපු මුල් ප්‍රශ්නය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය. අධ්‍යාපනයේ පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා 1988
දී
ගරු ලලිත් අරුණුල්ලි මැතිතුමා තමයි
ඔබතුමාගේ හෙට ප්‍රකාශනයේට ඔය ටිකත් ඇතුල් වෙනවා නේද?
මේක ඇතුල් කරන්න බෑ හෙට ප්‍රකාශනයේ.
හොඳයි.
මේක එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පිළිබඳව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එදා 1988 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවේ නිසාමයි. તો ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් පනත අනුව. ඒ කොමිෂන් සභාව විසින් වසර 4කට වතාවක් පර්යේෂණ සමීක්ෂණ සහ ලෝකයේ අධ්‍යාපන ප්‍රවර්ධනයන් කියන මේ කරුණු සියල්ලම පරිශීලනය කළා. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඒ වරින් වර යාවත්කාලීන ක්‍රමෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා. ඒක ඉදිරිපත් කරනු ලබන්නේ ඒ පනත තියෙන ආකාරයටම කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාටම පමණයි. ජනාධිපතිතුමා විසින් ඒ වෙලාවේ සිටින ඕනම ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාපනත අනුව ඒ ප්‍රකාශනය ප්‍රතිපත්ති ප්‍රකාශනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කළා. විෂයභාර අමාත්‍යවරයාට දෙනවා ඒක ක්‍රියාත්මක කිරීම සඳහා. දැන් මේක තමයි මෙතෙක් කල් අනුගමනය වෙච්ච ප්‍රතිපත්තිය 1988 කොමිෂන් සභාපනත ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කළහම පස්සේ. හැබැයි ලෝකයේ ප්‍රවණතාවයන් ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. දැනුම දෙගුණ වීමේ වේගයේ කාලේ ඉතාම අඩු වෙලා තියෙනවා. අවුරුදු 10ක් ගත වෙච්ච කාලේ 5ක් වෙලා අවුරුදු 2ක් වෙලා ඊටත් වඩා අඩු කාලයක් තියෙනවා දැනුම දෙගුණ වීමේ වේගය. ඒ වගේම ඩිජිටල් කරන්නේ තාක්ෂණ දියුණුවත් එක්ක මේ තව වේගවත් වෙලා තියෙනවා. ඒ නිසා මීට වසර කීපයකට පෙර හදපු ප්‍රතිපත්තියක් මත අද ඉන්න බෑ. උදාහරණයක් වශයෙන් ඉන්දියාව COVID-19 පස්සේ The Education Policy of India කියන එක ලෝකයේ වැඩිම ජනගහනයක් බවට දැන් පරිවර්තනය වෙලා තිබෙන රටේ භාෂාන් ගණනාවක් තිබෙන රටේ අලුත්ම අධ්‍යාපන ප්‍රතිපත්ති ඒගොල්ලෝ ඉදිරිපත් කළා 2020 COVID-19 පස්සේ. ඉතින් ඒ තැනට කටයුතු කළා තියෙනවා. ඉතින් අපිත් ඒ නිසා ගරු ජනාධිපතිතුමා විසින් මීට වසර 3කට පමණ පෙර සකස් කර තිබූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නැවත යාවත්කාලීන කිරීම සඳහා අනුකමිටුවක් පත් කළා. අමනු කමිටු වාර්තාව දැන් දීලා තිනෝ. ඒ අමනු කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අනුමත කළයන් පස්සේ ගරු මන්ත්‍රීතුමනි මම බලාපොරොත්තු වෙනවා මේ ගරු සභාවට ගෙනෙන්න. ප්‍රතිපත්ති රාමුව. ප්‍රතිපත්ති රාමුව ඔබතුමන්ලයි අපි ඔක්කොම එකතු වෙලා අනුමත කළයන් පස්සේ ඊළඟ මාස කීපය තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා අපි සිළු දෙනාම එකතු වෙලා කටයුතු කරමු. දැන් ඉවරයි. ප්‍රශ්න දෙක ඉවරයි.
පෙර එමෙතුමා එකට එකඟතාවයේ තියෙනවද?
පොඩ්ඩක් නෙමෙයි ඔක්කොම ගන්න.
හැබැයි දැන් විනාඩි 15 ගිහිල්ලා තියෙනවා ඊළඟ ඒවායින් අඩුවෙයි. ගරු බුද්ධිකපත් වෙන මැතුමා.
මේ ඔබතුමාට මං හිතන්නේ පොඩ්ඩක් වැරදුනා. ඔබතුමා අධ්‍යාපන ඇමතිනද මම නිවැරදි කරන්න ඕන. ලලිත ඇතුළ මුදලි මැතුමා මේ රටේ අධ්‍යාපන ඇමතිනේ 88 නෙමෙයි 88 හිටිය රනිල් වික්‍රමසිංහ මහතා. තරුණයන් ඉන්නකෝ මං කියල ඉවර. මං කියන්නේ තරුණයන් පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවේ තමයි තිබුණේ අධ්‍යාපන වෙනුවෙන් කොමිසමක් පත් කරන්න කියලා. ඒ නිසාම තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මැතිතුමා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනුවෙන් කොමිසම පත් කරපු කොමිසමේ පළවෙනි සභාපතිතුමා. ඒක වෙන්නේ 1990 පස්සේ ඇමතිතුමා. 1990 වෙනකොට හිටියේ ලලිත සලමුද්‍ර මැතිතුමා අධ්‍යාපන ඇමති. එහෙමයි වුණේ. නෑ නෑ ඒක වැරදි. ඒක ජාතික අධ්‍යාපන කොමිසමෙන් තමයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හැදුවේ ඉස්සෙල්ලම. ඔව්. තුනේ පස්සේ
මම කිව්වේ පනත සම්මත වීම සම්බන්ධයෙන්. ඒ දෙකක් කරුණු දෙකක්
කිව්වා. හරි. හේස මන්ත්‍රීතුමා අවසන් කරන්න ඔබතුමා.
එතුමා
ප්‍රශ්න අංක දෙක එහෙම නෙවෙයි කියන්නේ. අතුරුපස් මේ
ගරු
නියෝජක තනායතුමනි රෝහිණී කවිරත් මන්ත්‍රීතුමිය මගේ දෙවෙනි අතුරුපස් යන.
හැබැයි දැන් මේකට ලොකු වෙලාවක් අරගෙන තියෙනවා. කතාවක් කරන්න ඇතු වෙනම් ප්‍රශ්නය
මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඊයේ දක්වපු ධනාත්මක ප්‍රතිචාරයට. මොකද අපි පෞද්ගලික පන්ති වලින් සිලබස් කවර් කරගන්න ළමයට වඩා අපි අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ අපි වග කියන පාසල් පද්ධතිය තුළින් දරුවට විෂය නිර්දේශයේ සම්පූර්ණ වීම පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනි. ඔබතුමා ඒ ගැන අවධානය දැක්වීම ගැන ස්තුති. ඔබතුමා දන්නවා දැන් ගුරු හිඟයක් තියෙනවා කියලා මේ පාර්ලිමේන්තුවේම 32,000කට වැඩි ප්‍රමාණයක් රට තුල. එතකොට මේ වෙනකොට තාම 2019-20 විද්‍යාපීඨ ගුරුවරුන් ඇතුළත් කරගෙන නැහැ පීඨවලට. ඉන්ටර්නෙට් එකේ නම් ටික ප්‍රදර්ශනය කරාට තාම පද්ධතියට ට්‍රේනින් එකට අරගෙන නැහැ. ඒ වගේම 2021 විද්‍යාපීඨ ගැසට් කරලා නැහැ. දැන් ළමයි අවුරුදු 4ක් විතර විභාගය කරලා බලන් ඉන්නවා. විශේෂයෙන් ගෑන් ළමයින්ට කසාදයක් බැඳ ගන්න විදිහකුත් නැහැ. මොකද මේක දිහා බලාගෙන ඉන්නවා වෙන රස්සාවකට ඉල්ලන්නේත් නැහැ. මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව මට ඔබතුමාට කියන්න ඕනේ දැන් සීමාවාසික කවුරුත් මේ වෙලාවේ නැහැනේ විද්‍යාපීඨ. එක බැච් එකයි ඉන්නේ ඇතුලේ. එතකොට ලබන අවුරුද්දේ පද්ධතියෙන් එළියට එන්න විද්‍යාපීඨ වලින් ගුරුවරු කණ්ඩායමක් නැහැ. එතකොට ආයෙ ඉන්නේ 2025. දැන් මේ 2019, 2020, 2021 කියන මේ කණ්ඩායම් තුන අරගත්තේ නැත්නම් විද්‍යාපීඨවලින් අය අධ්‍යාපන පද්ධතියට ශේෂ්ත්‍රයට ගුරුවරයෙක් එන්නේ 2029.
ගරු මන්ත්‍රීතුමිය කැටි කරන්නේ.
ඒක තමයි මේ අහන්නේ.
නෑ අහන්නේ
2029. ඉතින් මේක කියලා ඕනි.
ඔය පැත්තෙම තමයි චෝදනා
වෙන්නේ. 2029. එතකොට ඇමතුමා මම අහන්නේ ඇයි මේ ප්‍රමාදය? දැන් ඒකට හේතුව ගුරු අධ්‍යාපනඥ සේවයේ අයගේ තියෙන ගැටලුවක්ද? එහෙම නැත්නම් ඔබතුමා පැහැදිලි කරන්න 2019-20 කණ්ඩායම බඳවා ගන්නේ කවද්ද? 2021 විද්‍යාපීඨ කණ්ඩායමට ගැසට් කරන්නේ කවද්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2019-20 7400ක් මේ වන විට වෙබ් අඩවියේ සීලුම නාමලේඛන දක්න දීලා තිනෝ. විද්‍යාපීඨ 19 සඳහා ඒ අයව එන්රෝල් කරලා තිනෝ. දෙවන වසරේ අයගේ විභාගය අවසන් වෙලා දැන් උත්තරපත්‍ර සමීක්ෂණය යනවා. ඒක අවසන් වෙච්චාම ඔක්තෝබර් මාසෙ මුල වෙනකොට මේ සියලු දෙනා පීඨ දහනමට අතුලත් කර ගැනීම සඳහා සියලු කටයුතු සකස් කරලා තිනවා. ගුරු අධ්‍යාපනඥයේ සේවයේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ දෙකත් සමගම ලේකම්තුමා ගිය සතිය සාකච්ඡා කළා. ඒ පිළිබඳව ප්‍රතිපත්තිමේ තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි 21 කණ්ඩායම ගැසට් එක නියුත් කරන් දැන් කටයුතු කරගෙන යනවා. ගරු මන්ත්‍රීතුමිය අර කලින් නිකුත් කරපු ගැසට් එක ගැසට් වලදී අවුරුදු 3ක් කලින් තිබිච්ච දත්ත මත තමයි බඳවා ගැනීම කළේ විෂයන් වර්ග අනුව. ඒක නිවැරදි නෑ. ඒ නිසා ගැසට් නිවේදනයේ යම් වෙනස්කමක් කරන්න තියෙනවා. ඒ සංශෝධනය කරගෙන යනවා. ඊළඟ සතිය දෙක තුලදී ගැසට් නිවේදනය නිකුත් වෙනවා.
හරි. කොමිසුදි ප්‍රශ්න අංක 5 ගරු අශෝක අබේසිංහ මැතිතුමා ප්‍රවාහන මහා මාර්ග මැතිතුමාගෙන් ඇසීමට.
එතුමා සාකච්ඡා මේ ඔබතුමා ප්‍රශ්නෙට උත්තර දෙනවද?
ඔබතුමා අහනවද ප්‍රශ්නේ?
ඉන්න මේ රාජ්‍ය මෙතුමා උත්තර දෙනවා.
දෙකක් කල් ගන්න.
සති දෙකක් කල් ගන්න. අශෝක බේසිංහ මෙතුමා.
මගේ වෙලාව තියෙනවා විනාඩි 6. ඒ නිසා මේ
එහෙම වෙලාව
නැහැ. අධ්‍යාපන මෙතුමා.
එහෙම වෙලාව නැහැ.
අධ්‍යාපන මෙතුමා කෙටි පැහැදිලි කර ගැනීමක් ඔබතුමා
නෑ. ඒ අධ්‍යාපන මෙතුමාගෙන් නේ ඔබතුමා ප්‍රවාහන මෙතුමාගෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒකට අවස්ථාව දෙන්න බෑ. ගරු කාවින්ද හේ සංජය වදන මෙතුමා වැලි කර්මාන්ත මෙතුමාගෙන් අසීම. ඔබතුමාගේ වෙලාව සති දෙකක් කල්ද? ප්‍රශ්නේ සති නෑ. ඉතින් ඔබතුමා ප්‍රශ්නේ අහලා තියෙන්නේ ප්‍රවාහන මෙතුමාගෙන්. අධ්‍යාපන මෙතුමා මෙච්චර ප්‍රශ්න වලට උත්තර දුන්නා. බෑ, මේ මූලාසනයේ තියෙන අයිතියට බලපෑම් කරන්න බෑ. ගරු කහේසන් කාවින්ද හේ සංජය වදන මෙතුමා වැලි කර්මාන්ත මෙතුමාගෙන් අසීමට ප්‍රශ්න අංක 6 පැමිණ නැත. ශ්‍රීධරන් මැතිතුමා කුසිකර්ම මැතිතුමාගෙන් ඇසීමට පැමිණ නැත. කරුණ නිරෝෂන් පෙර මැතිතුමා ප්‍රවාහන හා මහාමාර්ග මැතිතුමාගෙන් ඇසීමට.
මම අහනවා නියෝජ කතානායකතුමා.
ගරු මූලාසනාරූඪ කරු නියෝජ කතානායකතුමනි, මට මේ සඳහා සති දෙකක කාලයක් දෙන්න. සති දෙකක
කාලයක් කියලා. ඊට පස්සේ ගරු හෙක්ට අප්පා මැතිතුමාගේ අතුරු ප්‍රශ්නේ එක ගරු මහජන ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට. එතුමාගේ නඩුවේ නම් ටික ඉදිරිපත් කළා නැහැ කියලා එකද. හෙක්ට අප්පා මැතිතුමා.
ඔන්න ඒක කතානායකතුමනි, මේ ප්‍රශ්නෙට පිළිතුර සම්පූර්ණ නැහැ. මේ ප්‍රශ්නේ අහන්නේ පාස්කු පහරය සම්බන්ධව ජනාධිපති කමිෂන් වාර්තාවෙන් නිලධාරී ප්‍රමාණයක් නම් කරලා තියෙනවා. ඒ අයට නීතිමය කටයුතු කරන්න කියලා, එහෙම නැත්නම් නඩු පවරන්න කියලා නීතිපතිවරයාට නිර්දේශ කළා. එතකොට ඒක තමයි මම අහන්නේ. ඒ අය කවුද? කොයි ස්ථානවලද ඒ වෙලාවේ හිටියේ? ඊළඟට ඒගොල්ලන්ගේ තනතුරු මොනවද? ඒගොල්ලන්ගේ නම් මොනවද? සහ වර්තමානයේ අය ඉන්නේ කොතනද? සහ එයාට උසස් වීම දීලා තියෙනවද කියන එක තමයි අහන්නේ. සංක්ෂිප්තයක් හැටියට මම මේ ප්‍රශ්නේ කිව්වේ. මේක කරුණු හතරක් යටතේ යන්නේ, කරුණු පහක් යටතේ යන්නේ. මම මේ පහ එකට එකතු කරලා ඔබතුමාට දැන් කිව්වේ.
ගරු අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා අහපු ප්‍රශ්නය තමයි ප්‍රාස්කු පහරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්වන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, නම් කරලා නෙමේ, චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කවුද කියලා. කොමිෂන් සභා වාර්තාවේ එකකවත් චෝදනා එල්ල කරලා නැහැ. ඒගොල්ල නිරීක්ෂණය කරනවා කියලා නීතිපතිතුමාට තමයි බාර දීලා තියෙන්නේ. මේක අධ්‍යයනය කරලා මේ මොන වගන්ති යටතේ නඩු දානවාද කියන එක තීරණය කරන්න. ඉතින් එතකන් මං ඉවර කරන්න ඉන්න ප්‍රම. එතකොට එහෙම වෙනකන් මම මෙතන එක එක නිලධාරීන්ගේ නම් කියන එක චෝදනා එල්ල වෙලා කියලා නම් කියන එක වැරදි. එමකෝ නීතිපතිතුමා ඔන්න චෝදනා එල්ල කරලා මොන හරි කෙරුවට පස්සේ මට කියන්න පුළුවන් මෙන්න මේ නිලධාරීන්ට දැන් නඩු දාලා තියෙනවා, එක්කෝ නීතිපතිතුමා තීරණය කරලා තියෙනවා කියලා. අන්න ඒක හින්දයි මේ අපි මේකේ මම මේකේ නම් කරලා නැත්තේ.
ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක දෙක කියලා දැන් නම් කරන්න එපා. මොකද ප්‍රශ්නෙට උත්තරේ දීලා නැහැ, සම්පූර්ණ කළා නැහැ.
එතකොට මම කතා වෙන්න
කලින් අද ප්‍රශ්නේ උත්තරය ආපුවාට පස්සේ නේ වහන්න ඕන. දැන් මේකේ මේක පැහැදිලිව මේ කමිෂන් එකේ කියලා තියෙනවා නිලන්ත ජයවර්ධනට නීතිමය කටයුතු කරන්න කියලා වෙලා නීතිපතිවරයාට මේක යවලා තියෙනවා. එතකොට ඔබතුමා කියනවා චෝදනා එල්ල කරපු අයගේ නම් මට මෙතන කියන්න බෑ නීතිපතිතුමා කියනකම් කියලා. එතකොට ජනාධිපති කමිෂන් එකකින් කරන වාර්තාව එහෙම නැත්නම් එතනින් නම් කරන අය එයා මොන වගේ අය හැටියද නම් කරන්නේ? එතකොට ඒ ජනාධිපති කමිෂන් එක වැඩක් නෑ කියලාද ඔබතුමා කියන්නේ?
ගරු අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා එතන වැරදි. ජනාධිපති කොමිෂන් එකෙන් නිලන්ත ජයවර්ධනගේ නමවත් කොහෙවත් ලියලා නැහැ කොමිෂන් එකේ. නිලන්ති ජයවර්ධනගේ නම ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම උසාවිය නඩුවේ. ඒදී ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අරගෙන බලනද එක තැනකවත් නිලන්ත ජයවර්ධනගේ නමවත් නැහැ.
හෙක්ටපමිතුමා,
මේකේ පැහැදිලිව කමිෂන් වාර්තාවේ එහෙම එකක් තියෙනවා. ඔව්, මේකේ සම්පූර්ණම තියෙනවා. මේකේ SDIT නිලන්ත ජයවර්ධනට එරෙහි දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිඥාණ යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිරා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. මේ කොලේ තියෙන්නේ මේක අස්සේ, කමිෂන් වාර්තාවේ අස්සේ. ඔබතුමා වාර්තාව ඇතුලේ කියවන්න මට ඒක දැන් ඔබතුමාට වාර්තාව ඒ පොත පිටින් මම අරගෙන ආවේ නෑ මෙතෙන්ට.
පිටුවයි අංකය කියන්න. ඔබ කියන්න
වෙලාව දෙනවා නම් මට පොතම කියන්න වෙලාව දෙනවා නම් ඔබතුමා වෙලාවක මම පොතම කියවන්න.
කිරේල මහත්මයා.
වාර්තාවේ තියෙනවා.
හොඳයි.
අපි මේක 13ක් බැලුවා.
ඇමතුමා පැහැදිලි කරා.
ගරු කතා ගරු නියෝජක
කිරියල මහත්මයා.
DIG නිලන්ත ජයවර්ධන තමයි ඉස්ලාම තොරතුරු ආවේ WhatsApp එකේ. එතකොට ඔහුගේ දුරකථන දත්ත බකලා ඇයි මැකුවේ? මොකක් හරි හංගන්න. නිලන්ත ජයවර්ධන ගරු දැම්මොත් සියලු දෙන විශාල බිඳකට හිරියන් වෙනවා. ඒ පැත්තේ මේ පැත්තේ දෙපැත්තේ.
හොඳයි හොඳයි.
ඉතින් මේ නීතිපතිවරයා නිර්දේශ කළා තියෙනවා ආණ්ඩුව නිලන්ත ජයවර්ධන දඩු දාන්න බයයි.
හරි, බොහොම ඉස්සර
බයයි.
ඔව් සිසිර මහත්තයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාස්ක ප්‍රහාරයේ සිදුනේ තමුන්නාසල කාලේ. තමුන්නාසල නඩු දාන්න තිබා. තමුන්නාසල වෙනම කාර්යක සභාවපත් කළා. හකින් ඇමතුමයිද රාජසේන.
හරි, බොහොම ඉස්සර ඔබතුමා ඒක.
තමුන්නාසල හිටියා.
ගරු අමාත්‍යතුමා,
බබ නෑ මම කතා කරුවට පස්සේ ඔබතුමා කතා කරන්න. නෑ මම කතා කරුවට පස්සේ ඔබතුමා කතා කරන්න. කියන්න.
හා, පිටුවංකේ කියන්න. පිටුවංකේ කියන්න ගරු.
පිටුවංකේ 320 320 කියෝලා ඔබතුමා මට පිළිතුරු දෙන්න. නිලන්ත ජයවර්ධනව මෙතෙන්ට ගෙනල්ලා ප්‍රශ්නයක් කරොත් මේ පාසුකු පහරේ සුළු මුළු එළිවෙයි. කවුද හංගන්නේ මේක?
හොඳයි, හරි, ගරු ඇමතුමා උත්තර දෙන්න.
එතුමා මේ හිතන දේවල් කියන්නේ එළිවෙයි කියලා. එළි වෙනවද නැද්ද අපි දන්නේ නැහැ. නමුත් ඔබතුමා මේ මතක තියාගන්න, දැන් කිරියල්ල මැතුමත් කිව්වා නිලන්ත ජයවර්ධනව නඩු දාන්න බයයි, නඩු දැම්මොත් එතනදි කියයි කියලා. නිලන්ත ජයවර්ධනට නඩුවක් තිබිලා වරදකරු වෙලා තියෙන්නේ. ඒ නඩුවේදී නිලන්ත ජයවර්ධනට ඕන එකක් කියන්න තිබුණා. හරි, සුප්‍රීම උසාවියට නිලන්ත ජයවර්ධනට ඕන එකක් කියන්න තිබුණා. ඉතින් ඒකින්ද ඒ තර්කය ගේන්න එපා. නිලන්ත ජයවර්ධන උසාවි ගිහිල්ලා නඩුව කතා කරලා ඊට පස්සේ සුප්‍රීම උසාවියෙන් දඩ ගහලා නඩුව ඉවරුනේ. ඉතින් එයාට ඕන එකක් එතනදි කියන්න තිබ්බා.
ඔව්, කෙටියෙන් කියන්න ගරු මන්තුමා, කිරියල මන්තුමා.
නිලන්ත ජයවර්ධන සිවිල් අධිකරණයෙන් දඩුවමක් කෙරුවේ. එයාට සල්ලි ගෙවන්න කිව්වේ එයා වැරදි නිසා.
හොඳයි,
එයා විරේට හරි ඉන්න බෑ සිවිල් අධිකරණයකට.
ගරු හෙට්ටප්ප මහත්මයාගේ දෙවෙනි ප්‍රශ්නය අහලා ඉවර කරන්න. හා, ගරු මහත්මයා,
ඔබතුමාගේ මම නම කිව්වේ ඔබතුමා ඒ ප්‍රකාශය කරපු හින්දා. නමුත් මම කියන්නේ ඔබතුමා කිව්වේ නිලන්ත ජයවර්ධනට නඩුවක් දැම්මොත් උසාවි ගෙනාවොත් ඔක්කොම කියයි කියලා. ඉතින් නිලන්ත ජයවර්ධනට මිලියන 75ක දඩියක් ගන්න නැතුව ඔක්කොම කියන්න තිබුණා ඒ උසාවියේදී. හරි, ඒකයි මම කියන්නේ.
විවාදයක් කරගන්න එපා මේ ප්‍රශ්න අහන වෙලා. ඔව්, කිරියල මහත්තයා.
ඒ අය තමයි දඩේ ගෙව්වේ.
හොඳයි, හරි.
ඒ අය තමයි දඩේ ගෙව්වේ. මොකද නිලන්ත ජයවර්ධන කටහරියනක් ඒ පැත්තේ මේ පැත්තේ විශාල ප්‍රතිකර හිරියන්න වෙනවා.
හොඳයි, හරි. හෙට්ටප්පා මහත්තයා දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඔබතුමාගේ. ඔව් විපක්ෂ නායකතුමා
මහදර මේකට විසඳුමක් ලබා දෙන්න.
හොඳයි.
පාස්කු ප්‍රහාරය කේන්ද්‍රගත කරගෙන පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභාවක් පැවැත්තුවා. තීරීම්කාරක සභාව වාර්තාවක් තියෙනවා. ජනාධිපති කොමිෂන් සභාවක් පැවැත්තුවා. ජනාධිපති කොමිෂන් සභාවෙත් නිර්දේශ තිබෙනවා. මලල්ගොඩ වාර්තාව කියලා හෙකුත් ඉදිරිපත් වුණා. ඒකෙත් නිර්දේශ තියෙනවා. හැබැයි ඒක එළියට ආවේ නැහැ. මේ පහුගිය දවසක අර තොරතුරු දැනගැනීමේ පනත හරහා තමයි ඒක එළියට ආවේ. ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය කේන්ද්‍රගත කරගෙන පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභා වාර්තාවේ නිර්දේශ, ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ, මලල්ගොඩ වාර්තාවේ නිර්දේශ, මේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරොත් මේ පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමේ ගමන ආරම්භයක් වෙනවා. ඉතින් මම යෝජනා කරන්න කැමති ගරු නීතිය හා සාමය ඇමතිතුමාටත් ඒ වගේම මේ රජයටත් විශේෂයෙන්ම මේ වාර්තා තුනේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරන්න.
හොඳයි, බොහොම ස්තුතියි.
මේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරනකොට මං කියන්නේ ඒකෙන් සම්පූර්ණ සාධාරණත්වයක් ඉෂ්ට වෙනවා කියලා. අඩුම ගානේ මේ විපතටපත් වුණු ජනතාව, කතෝලික ප්‍රජාව, කතෝලික ප්‍රජාව විතර නෙවෙයි මේ රටේ ලක්ෂ 220ක් ජනතාව.
හරි, බොහොම ස්තුතියි ඔබට.
සාධාරණත්වයේ ඉෂ්ට වෙනවා.
හොඳයි.
මේ වාර්තා තුනේ
හෙක්ටප්පා මැතිතුමාට දෙවෙනි ප්‍රශ්නය අහලා අවසන් කරන්න.
අර නියෝජ්‍ය කතානායකතුමනි, දැන් සහරාල්ලා මේ පාසුකු පහරේ කරාට පස්සේ ඒ අය ලබා දුන්නු මේ 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 සාහසික ඝාතනය කරන කරපු ප්‍රතිඥාව ඊට පස්සේ සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හැරියා. එතකොට අපේ රටේ අපි දන්න විදියට දක්ෂ පොලිසියක් සහ දක්ෂ බුද්ධිංශයක් ඉන්නේ. මේක කණ්ඩායමක් මෙතන අපි ඇඟිල්ල දික් කරාට අනිත් අයට අපි ඇඟිල්ල දික් කරන්නේ නැහැ සමස්යක් හැටියට. හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්න රටක් ලංකාව. එතකොට මේ මුදා හැරපු සමාජ මාධ්‍ය ජාලාවලට මේ ප්‍රතිඥාව මුදා හැරපු
එහෙම චෝදනා කරන්න එපා. දැන් උදේ ඉඳලා ගණන් හදුවොත් වැඩිපුර වෙලා පාවිච්චි කරලා තියෙනවා ඔබතුමාලා පැත්තේ.
එතකොට මම අහන්නේ මේ මුදාහැරපු සමාජ මාධ්‍ය ජාලාවලට මේ ප්‍රතිඥාව මුදාහැරීම සම්බන්ධව දැන් මේ අවුරුදු ගානක් තිස්සේ මෙතන කොතනින්ද මුදාහැරියේ, කවුද මුදාහැරියේ, මේකට සම්බන්ධ කවුද කියන එක තාම නීතියේ රැහැනට අල්ලගන්න බැරුව ගියාද කියන එක තමයි ඇමතුමාගෙන් මම ප්‍රශ්නයක් ඇරෙට අහන්නේ. දෙන්න
ගරු ඇමතුමා, ගරු මහජන ආරක්ෂක ඇමතුමා,
මම අහගෙන හිටියෙත් නෑ.
සමාජ මාධ්‍ය සම්බන්ධ වෙ තමයි හුවේ. ඒක මුදාහැරිය කවුද කියලා හොයලා බැලුවද කියලා.
සමාජ මාධ්‍ය මුදාහැරිය.
හොඳයි.
අර මේ සහරාන්ගේ රෙකෝඩින් එක.
ඔව්. ඒ ගැන හොයලා
බැලුවා. මම දැන් ඔහොම ප්‍රශ්නේ අහුවාම එකපාරට මට ඒක හරියට උත්තර දෙන්න අමාරුයි. මුදාහැරියේ මොකෝ අපිත් දැන් ඒකේ කොටසක් අපිත් දැන් ඊයේත් සියලු දෙනාට පෙන්නවා. ඒ වගේ එහෙම එළියට ගියාද නැත්නම් මේක කවුරු හරි හොරෙන් ලීක් කරුවද කියන එක මම බලලා උත්තර දෙන්නම්.
හොඳයි, බොහොම ස්තුතියි. හස්ස දෙක හාලි කරා ඔබතුමා. හොඳයි, හොඳයි, ඔබතුමාට අවස්ථාව තියෙන විනාඩියෙන් කියන්න. කවුරු හෙක්ටප්පා මැතුමා විනාඩියෙන් කියන්න.
චැනල් පෝ එක චිත්‍රපටයක් පෙන්වුවා. දැන් චැනල් පෝ එක හෙට දවසේ UN එකේ පෙන්නවා මේ චිත්‍රපටිය. ඊයේ චිත්‍රපටයක් පෙන්වුවා පාර්ලිමේන්තුවේ. එතකොට අපිට මේවා පෙන්නල වැඩක් නැහැ. දින පෙන්නල වැඩකුත් නැහැ. මේ මේ රෙකෝඩින් එක පෙන්නල වැඩකුත් නැහැ. අපි අහන්නේ අවුරුදු ගානක් තිස්සේ මේ රෙකෝඩින් එක මුදා දැන් සමාජ මාධ්‍ය ජාල වල පොඩි කොල්ලෙක් දාපුවා. මේ කොල්ලව හොයලා ගෙනල්ලා කොල්ලව ඇතුළට දාලා හිරේට දානවා. ඇයි එතකොට මේක මුදාහැරපු කණ්ඩායම කවුද කියලා අල්ලගත්තා නම් හරියට ඉතුරු ටික හොයාගන්න පුළුවන්.
හරි, බොහොම ස්තුතියි.
මේක මුදාහැරපු එක අල්ලගන්න බැරි මෙච්චර කාලයක් තිස්සේ.
හැමතුම පිළිතුරක් දුන්නේ ඒක මේ තුමා පසු දැනුම් දෙනවා කියලා. බොහොම ස්තුතියි. දෙවෙනි වටේ ප්‍රශ්න අංකයක අහනවද ගරු KPS කුමාරසිරි මැතිතුමා?
මම අහනවා.
සභාගත කරන්න. දෙවෙනි වටේ ප්‍රශ්න අංක දෙක අහනවද?
ප්‍රශ්න අංක දෙක මම අහනවා.
සභාගත කරන්න. දෙවෙනි වටේ ප්‍රශ්න අංක 6 අහනවද?
අංක 6 අහනවා.
ඒ සභාගත
කරනවා.
ප්‍රශ්නාංක 7 ශ්‍රී සීදරම් සීනානම් මෙතුමා සිවඥානම් මෙතුමා සීදරන්
සිවඥානම් සීදරන් මෙතුමා වෙනුවෙන් ප්‍රශ්නාංක 7 කුෂිකර්ම මෙතුමා වෙනුවෙන් මම එමෙතුමාගෙන් මම අහනවා
සභාගත කරන්න සභාගත කරන්න පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සමන්ද විජේසිරි මහත්මයා මොකද අංකය ඔබතුමාගේ ස්ථාවර නියෝගවල
21 යටතේ ඉස නමල අවසර ඉල්ලනවා ඔබතුමාගේ අපි මතය පරිදි කතා කරන්න ස්ථාවරවගේ 29 පිට අගතියක් පිළිබඳව වරප්‍රසාද අගතියක් පිළිබඳව කියන්න විශේෂයෙන්ම කරු කතානායකතුමනි පාර්ලිමේන්තු කටයුතු වලඳ කාරක සභාව මේකට අපිට යන්න බෑ මේකේ තමයි මේ උදේ වරුවේ මේ පැය අඩු කිරීම ගන්න තීන්දුව ආරම්භ
තියෙන්නේ
එතකොට අපිට පාර්ලිමේන්තුව එන්න තියෙන්නේ සතියයි පාර්ලිමේන්තුවේ එන සතිය තුල රටේ වෙන ප්‍රශ්න ගමේ වෙන ප්‍රශ්න පළාතේ වෙන ප්‍රශ්නේ අපි මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආණ්ඩු ප්‍රශ්න විසඳ ගන්න ඕනි කරු කතානායකතුමනි නියෝජ කතානායකතුමනි දැන් ඔබතුමාලත් ඒ ප්‍රශ්නේ ඇති ඉතින් මුලසුන කියන කාරණේට තිබුණ ගරුත්වය තමයි අභිමතය ඒ අභිමතය අනුව අපි දැක්කා ඉතිහාසයේ පාර්ලිමේන්තුව වල ඔබතුමාලට ලොකු බලයක් ලොකු හයියක් ඔය ආසනය තුල දිවිලා තියෙනවා තිබෙනවා පාර්ලිමේන්තුව තුල තිබෙන ප්‍රශ්නේ විසඳන්න හැබැයි මේ දැන් මේ මොකද වෙන්නේ මේ වෙන්නේ එක්තරා නිලධාරී කණ්ඩායමක සහයෝගය ඇතුව ඔබතුමාලව මෙහෙවනවා ආණ්ඩුවේ තිබෙන
ඔබතුමා නිශ්ශබ්ද වෙන්න ගරු මන්ත්‍රීතුමා මේ පක්ෂ නායක රැස්වීමේ පාර්ලිමේන්තු පිටුමන කාරක සභාවේ සාකච්ඡා කළා තමයි මේ තීරණයට ආවේ. ඊට කලින් මේ උත්තරීතර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුම යෝජනාව කරා මේ කාලේ අපරාධේ නාසි කරන්න එපා. ඒ නිසා කරුණාකරලා ප්‍රශ්න වලට වෙන් කරපු එක ඒ විදිහට පාවිච්චි කරන්න කාලය අවභාවිතා කරන්න එපා කියලා. ඒ අනුව නීත්‍යානුකූලව න්‍යාය පත්‍රයේ තියෙන කාලය කළමනාකරණය කිරීම පමණ වෙන නිසා කාටවත් අගතියක් කිසි දෙයක් කරන්න නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම ගරු මැති අමාත්‍යතුමන්ලා දැනගන්න ප්‍රශ්න 10ට වෙන් කරපු කාලය පැයයි ඒ පැයේ ප්‍රශ්න 10ට බෙදුවම එක ප්‍රශ්නයකට මිනිත්තු 6යි. එතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න එක සැරේට 25 30ක් නැගිටලා එක ප්‍රශ්නේ එක එක විදියට අමතුවරුන්ගෙන් අහන්න ගියාම කාලය කළමනාකරණය කරන්න බෑ. එහෙම වුණා මේ චෝදනාව වෙන්නේ මූලාසනයේට මේ මොහොතෙත් නිරෝෂන් පෙරේරා මැතිතුමා නැගිටලා කිව්වා මේ ඔබතුමා මේක පාලනය කරන්නේ නැද්ද කියලා. ඒ නිසා ඒක තමයි අපි මේ කරේ. ඒ නිසා ඔබතුමා ස්ථාවර නියෝගනු මත කරපු කාරණේ සාධාරණයි. ප්‍රශ්න වලට වෙන් කරපු කාලෙත් සාධාරණයි. අනිත් ප්‍රශ්න වලට වෙන් කරපු එක සාධාරණයි. ඒ නිසා මූලාසනයේට තියෙන අයිතියට බාධා කරන්න ඔබතුමාට අයිතියක් නැහැ. ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නකරු සජිත් ප්‍රේමදාස මැතිතුමා. නෑ අසාධාරණ නෑ ගර්මන්ත ඔබතුමාගේ නායකතුමත් ඒ කාර්ක සභාවේ ඉන්න ඔබතුමාගේ සංවිධායකතුමත් ඉන්නවා. හරි ඔබතුමාට එන්න බැරි හින්දා ඔබතුමාගේ නායකතුමා ඉන්නවා. ආණ්ඩු විපක්ෂ සංවිධායකතුමා ඉන්නවා. බොහොම ස්තුතියි ඔබතුමාට දෙන්න බෑ ගරු විපක්ෂ නායකතුමා 27-2 ප්‍රශ්නේ.
දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපිට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව සිකුරාදාට රැස් වෙනවා. ඒ සිකුරාදාට රැස් වුණාම අපි වෙනසක් කරගන්න ඕනේ මෙන්න මෙහෙම. ප්‍රශ්නවලට පැයයි. දැන් ප්‍රශ්නවලට පැයට ඉස්සෙල්ලා දැන් අපේ මැති ඇමතිතුමාලා විවිධ පත්‍රිකා ඉදිරිපත් කරනවා. ඒ වගේම කතානායකතුමාගේ නිවේදන තියෙනවා. මම හිතන්නේ ඒවට
ඒව ඇතෑරලා පැය ගන්න එක
ප්‍රශ්නයි. ඔව් ඒක තමයි. ඒව ඇතෑරලා තමයි පැය ගන්න ඕන. මේ ගරු කතානායක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මටත් තියෙනවා මේ අවස්ථාවේ අමතර කරුණු දෙක තුනකුත් සමගම මගේ 27-2 ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පළමුවෙන්ම මම නැවතත් වරක් අහන්න කැමතියි මහජන ආරක්ෂක ඇමතිතුමාගෙන්. මම යෝජනාවක් කරා මලල්ගොඩ කමිටු වාර්තා නිර්දේශ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිර්දේශ ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ඒවා ක්‍රියාත්මක කරන්නට ඔබතුමන්ලා රජයක් හැටියට ඇයි කටයුතු නොකරන්නේ කියන එක මම අහන්න කැමතියි. මොකද ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරොත් මං හිතන්නේ මේ පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ජනතාවට මෙහි සත්‍යය සොයන සිළු දෙනාටත් සාධාරණත්වයක් ඉෂ්ට කිරීමේ ගමනේ ආරම්භයක් වෙනවා. ඉතින් මං අහන්න කැමති මේ කමිටු වාර්තා තුනේ ප්‍රෙසිඩෙන්ෂියල් කමිෂන් රිපෝට් එක මලල්ගොඩ වාර්තාව තේරීම් කාරක සභා වාර්තාව මේවයි නිර්දේශ ක්‍රියාත්මක කරන්නට රජයේ කටයුතු කරනවද නැද්ද කියලා මම අහන්න කැමතියි.
විපක්ෂ
නායකතුමනි, ඒකට මම දවසක් දෙකක් ඇතුළතද උත්තරයක් දෙන්නම්. එමකෝ මේ කොහොමත් අපි නිර්දේශ ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ. ඒකයි දැන් නීතිපතිතුමා දීපු උපදේශ අනුව විනය කටයුතු කරගෙන යනවා. සමහර අයට විනය පරීක්ෂණ තියෙනවා. ඒ සියලු දේ කරන්න පටන් අරගෙන තියෙන්නේ. මං අනිත් වාර්තා දෙක ගැනත් බලලා මට දින දෙකක් දෙන්න, මං ඒකට උත්තරයක් දෙන්න.
හොඳයි.
ගරු නියෝජක කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමත් මේ සභාවේ සිටින මොහොතේ ගරු සභානායකතුමාගේ අවධානය මම යොමු කරන්නට කැමති හම්බන්තොට මහ රෝහලේ ඇත්ත වශයෙන්ම ශල්‍ය කර්ම ඔක්කොම නතර වෙලා දිනපතාම රෝගීන් 900ක් පමණ එන ලොකු රෝහලක්. මොකද ඇනස්තටිස්ට් නොදන්වා පිටරට යෑම තුළ ඔක්කොම සර්ජරිස්ට් එක නතර වෙලා ඔක්කොම ශල්‍ය කර්ම නතර වෙලා දැන් ඒ රෝගීන් යන්න ඕන මාතරට මහමෝදරට කරාපිටියට මේ ශල්‍ය කර්ම ඉෂ්ට කරන්න. මං ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාට, කරුණා කරලා මේ පිළිබඳව අවධානය යොමු කරලා ඇනස්තටිස්ට් කෙනෙක් හම්බන්තොට රෝහලට වහාම ලබා දෙන්න. ඒ නැතුව ඒ ප්‍රදේශයේ ජනතාව බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියන කාරණා මම කියන්න කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාගේ අවධානය මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ. ඔබතුමා දන්නවද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම දරුවන්ට පෝෂදායි බිස්කට් ලබා දීම සඳහා මිලියන 234ක් වියදම් කරලා ලොකු යන්ත්‍රයකුත් ඒ වගේම පුහුණු කිරීමේ අවස්ථාවකුත් යන්ත්‍රය ස්ථාපනය කරන්නටත් ඔක්කොම වැය කරලා තියෙනවා රුපියල් 23,41,25,000 $234 million. එතකොට යන්ත්‍රයට මිලියන 209යි, ඒ කියන්නේ 21,92,74,000. ඒ වගේම යන්ත්‍රය ස්ථාපනය කරන්නට, ඒ කියන්නේ ෆිට් කරන්නට 1,89,79,000. Over $18 million. එතන පුහුණු කරන්නට 153,000. ඔක්කොම මිලියන 234ක්. දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මං ඉල්ලීමක් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාටත් සභානායකතුමාටත් බංකොලොත් රටක මතක තියාගන්න මේ මැෂින් එක ගත්තේ මේ ඔක්කොම දේවල් කරේ 2020. බංකොලොත් රටක මේ වගේ මුදල් නාස්තියකට ඉඩ දෙනවද? එම නැත්නම් මෙච්චර මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා මේ රටේ දරුවෝ වෙනුවෙන් ඒ පෝෂදායි බිස්කට් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අද යන්ත්‍රයේ ක්‍රියාවිරහිත වීම තුළ ඇති වී තිබෙන තත්ත්වය ගැන හොයලා බලලා අපිට පාර්ලිමේන්තුවට හෙට දවසේම උත්තරයක් දෙන්න මේකට. මොකද මේක ජාතික අපරාධයක්. ඒ වගේම මම කියන්න කැමති කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ අප සියලු දෙනාම දන්නවා පෙට් ස්කෑන් යන්ත්‍රය බොහොම වැදගත්, විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට. ඒ නිසා විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟය නිසා අද මේ සිදුවෙලා තිබෙන ප්‍රශ්නයට කරුණා කරලා රජයෙන් ඉල්ලීමක් කරනවා මේවට විසඳුමක් ලබා දෙන්න. ඒ නිසා රාජ්‍ය සම්පත් තියෙන්නේ මැති ඇමතිවරුන්ටයි ගෝල බාලින්ටයි. එක එක කෙනාට ඕන ඕන විදියට බංකොලොත් රටේ මන්ත්‍රීවරුන්ට පිටරට සවාරියන්න නෙවෙයි. අද අපිට පේනවා විවිධ දේශපාලන හේතුන් මත ගජමිතුරු කල්ලි, ගජමිතුරු කණ්ණායම් අද අධි සුඛෝපභෝගී විදේශ සංචාරවල නියැලෙනවා. බුරුතු පිටින් යන්නේ මේ බංකොලොත් රටේ. හැබැයි මිලියන 234ක් වැය කරලා දරුවන්ට ලබා දෙන පෝෂදායි බිස්කට් යන්ත්‍රය, බිස්කට් නිෂ්පාදනය කරන යන්ත්‍රය, ඒක ක්‍රියාවිරහිතයි. නැති ඇමතිවරු සවාරියේ. මේක සාධාරණද? කරුණාකර විසඳුමක් ලබා දෙන්න.